මජ්ඣිම පටිපදා ධර්ම දේශනා. නිවන් පිණිස වූ සත්‍ය ගවේෂණය චංකි සූත්‍රය ඇසුරින්. පූජ්‍ය බඹරගල අභයවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනාවකි.
මේ කාලේ බෞද්ධෝ අබෞද්ධ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි හරි දෙයක් හොයාගන්නේ කොහොමද කියලා, නිවැරදි දේ හොයාගන්නේ කොහොමද කියලා. ගොඩක් කාලවලට අපි අගතිගාමි වෙනවා. ඒ කියන්නේ අපි හරි දේ කියලා වැරදි දේ ගන්නවා, වැරදි කියලා හරි දේ හිතනවා, හරි දේ වැරදි කියලා හිතනවා, වැරදි දේ හරි කියලා හිතනවා. ඔන්න ඔය දෝෂය වළක්ව ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. ඒක විස්තර කරන්න පොඩ්ඩක්. ඒ කෙම්ම කියනවා නෙමෙයි, හැබැයි ඒක අනුසාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. සාමාන්‍ය මේ කාලේ වෙනදී අපේ අම්මයි තාත්තයි බෞද්ධ නම් ළමයාත් බෞද්ධ වෙනවා, අම්මයි තාත්තයි ක්‍රිස්තියානි නම් ළමයාත් ක්‍රිස්තියානි, අම්මයි තාත්තයි මුස්ලිම් නම් ළමයාත් ඒ ආගම තමයි අදහන්නේ, ඉස්ලාම් ආගම අදහන්නේ, අම්මයි තාත්තයි හින්දු වුණොත් දරුවා හින්දු වෙනවා. දැන් ඕක සාධාරණ දෙයක්ද, හරි දෙයක්ද? අම්මා තාත්තට වැරදුනොත් දරුවටත් වැරදිනවා. ඉතින් අපි හිතනවා ඊට පස්සේ අපේ ආගම තමයි හරි, අපේ දැක්ම තමයි හරි, අනික්වා බොරු කියලා, මේකමයි ඇත්ත අනික්වා බොරු කියලා. මෙන්න මේ වගේ වැරදි අදහස් අද ලෝකේ යනවා. මොකද අපි යමක් ඇදහුවත් අපි අදහන එක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය දෝෂය දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් තියෙනවා මජ්ඣිම නිකාය දෙකේ චංකි කියලා. මම ඔන්න ඔය සූත්‍රය පොඩ්ඩක් විස්තර කරන්න උත්සාහ කරන්නම්. මුළු සූත්‍රයම කියනවා නෙමෙයි, හැබැයි ඔබ වහන්සේලාටත් ලෝකෙ ඉන්න මිනිස්සුන්ටත්, ඒ කියන්නේ පැවිද්දෝ ගිහි දෙගොල්ලන්ටමත් ආගම ભેදයක් නැහැ, කාටත් වැදගත් වෙන සූත්‍රයක්. ඒ සූත්‍රය දේශනා කරන්නේ බ්‍රාහ්මණයෝ පිරිසකට. ඒකෙදි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ බ්‍රාහ්මණයෝ යම් කතාවක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, ඕගොල්ලෝ මේක දන්නවද, දැක්කද? නෑ නෑ, අපි මෙහෙම අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා කියලා කියන්න බෑ, හැබැයි අපි මේක අහලා තියෙනවා. ඕගොල්ලෝ ගුරුවරු එක දැකලා තියෙනවද, දන්නවද? නෑ, ඒගොල්ලොත් අතීතේ ඉඳලා අහලා තියෙනවා. ඒ කියන්නේ මූලික ගුරුවරු එක දන්නවා දකින්නවා කියලා ඒගොල්ලෝ කියනවද? නෑ, ඒගොල්ලොත් ඒක එහෙම අහලා තියෙනවා. ඒගොල්ලෝ දකින්නවා කියලා කියන්නේ ඒගොල්ලොත් පුරුදු කරලා තියෙනවා, එහෙම කියන්නේ නැහැ කියලා ඒගොල්ලොත්. ඒගොල්ලොත් කියන්නේ අපි ඒක දන්නවා දකින්නවා කියලා කියන්නේ නැහැ. ඒත් ඒක ඒ විදිහටම ඇවිල්ලා තියෙන්නේ කියලා කියනවා. එහෙනම් මේ කියපු දේ කවුරුවත් දැකලත් නැහැ, දන්නෙත් නැහැ. හැබැයි අපි ඇත්ත කියලා දරාගෙන ඉන්නවා. ඔන්න ඔය දෝෂය දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන කතාවක්. ඒක මම මේ සූත්‍රයේ මුල ටික තමයි කිව්වේ. ඒ ටිකට පස්සේ මම කතාවම කියන්නම්. ඒ සූත්‍රයේ කතා ටික, يعني සූත්‍රයේ තියෙන අර්ථය කියන්නම්. ඒකේ තියෙන වචන වලින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි යම් දෙයක් ශ්‍රද්ධාවෙන් ගන්නවා, අපේ කැමැත්ත නිසා ගන්නවා. يعني යම් දෙයක් හරි කියලා අපේ ශ්‍රද්ධාව ඇදහිම වෙනවා. ශ්‍රද්ධාවගෙන අදහනවනේ, අදහලා ගන්නවා. ඒකට අපේ කැමැත්තෙන් ගන්නවා. ඒ වගේම අපි පරම්පරාවෙන් ආපු හින්ද ගන්නවා. ඒ වගේම අපි කරුණු විමසලා ගන්නවා. කොහොමද කරුණු බලලා ගන්නවා, ආහා මේක මෙහෙම වෙන්න ඇති කියලා කරුණු විමසලත් ගන්නවා. එහෙම නැත්නම් අපි හොඳින් විමසලා බලලා නැවත නැවත හිතලා බලලා ගන්නවා. හැබැයි මේවා දෙයාකාරයකින් විපාක දෙනවා. මේක දෙයාකාරයක් වෙන්න පුළුවන්. මොකද්ද? අපි ශ්‍රද්ධාවෙන් ගත්තත් නැත්නම් අපි ඇදහුවත් අදහලා ගත්තත් ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, ඒක සත්‍ය වෙන්නත් පුළුවන්, ඒක වටිනා දෙයක් වෙන්නත් පුළුවන්, ප්‍රයෝජනක් ඇති දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒක අපි ඇදහුවට ඒක හිස් නිෂ්ඵල බොරුවක් වෙන්නත් පුළුවන්. ඔන්නෝක වෙනවා. ඒ කියන්නේ අපි අදහන දේ නැත්තං අපි ශ්‍රද්ධාවෙන් ගන්න දේ හිස් ප්‍රයෝජනයක් නැති බොරුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං හොඳ වටිනාකමක් තියෙන ඵල ප්‍රයෝජන තියෙන ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද අපි ශ්‍රද්ධාවෙන් ඇදහුවයි කියලා ඒක ඇත්ත වෙන්න ඕන නැහැ. බොරු වෙන්නත් පුළුවන්. ඒක ප්‍රයෝජනවත් දෙයක් වෙන්න ඕන නැහැ. නිෂ්ඵල දෙයක් වෙන්නත් පුළුවන්. ඒක මහා වටින දෙයක් වෙන්න ඕනත් නැහැ. ඒක හිස් තුච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය දේ දැක්කහම දැනගත්තහම අපි ශ්‍රද්ධාවෙන් ගන්න එකේ දෙපැත්තටම යනවා. ඒ කියන්නේ හොඳ එකක් වෙන්නත් පුළුවන්. හරි වෙන නරක දෙයක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ශ්‍රද්ධාවෙන් ගන්න එක මේකමයි ඇත්ත. අනික්වා හිස් නැත්තම් බොරු කියලා කිව්වොත් අපි බොරුකාරයෙක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි? අපි දකින්නේ නැහැනේ. අපි දන්නේ නැහැ, දැකලා නැහැ. අපි අදහනවා. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ශ්‍රද්ධාවෙන් පිළිගන්න එක ඇත්ත වෙන්නත් පුළුවන්. අනික් පැත්තෙන් බොරු වෙන්නත් පුළුවන්. එහෙනම් යම් දහමක් ශ්‍රද්ධාවෙන් ගත්තොත් ඔන්න ඔය දෙක එකක් වෙන්න පුළුවන්. ඒක හිස් නිෂ්ඵල බොරුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයෝජනක් තියෙන ඵලදායක වටින සත්‍යයක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි අදහන දේ නැත්නම් ශ්‍රද්ධාවෙන් පිළිගන්න දේ ඒකමයි ඇත්ත. අනික්ව බොරු කියලා කිව්වොත් අපි එතන වංචාකාරයේ බොරුකාරයෙක් වෙනවා. එහෙමනම් යම් කෙනෙක් හිතනවා නම් මෙහෙම අපි සත්‍යවාදී වෙන්න ඕනේ. අපි ඇත්ත කියන්න ඕනේ. අපි නුවණැතිව ජීවත් වෙන්න ඕනේ කියලා. වංචාකාරයෙක් නොවි ඉන්න ඕනේ කියලා. එයාට කියන්න වෙන්නේ මම ශ්‍රද්ධාවෙන් අදහන්නේ මේක. ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ නැත්තම් මම අදහන්නේ මේක. හැබැයි ඒ නිසා මේකමයි ඇත්ත අනික්ව බොරුයි කියලා මම කියන්නේ නැහැ. මේ මගේ ශ්‍රද්ධාව. මේ වෙලාවේ මගේ තියෙන ශ්‍රද්ධාව මේක. අන්න එහෙම කෙනා සත්‍යවාදියෙක් වෙනවා. සත්‍යයට අනුව එයා පවතිනවා. අනුව ජීවත් වෙනවා. ඉතින් අපි බෞද්ධයෝ හැටියට ඔන්න ඔය විදිහට ඉන්න ඕනේ. එහෙම නැත්තම් අපි බුදුරජාණන් වහන්සේගේ වචනයත් කඩ කරලා අපි හිතනවා මොනෝ හරි දෙයක්. උදාහරණයක් ගන්න අපේ ගුරුවරයෙක් අපිට කියනවා. ඒ ගුරුවරයා කෙරේ අපි ශ්‍රද්ධාවෙන් ඒ කියන එක ඇත්ත කියලා පිළි අරගෙන ඒකමයි ඇත්ත අනික්ව බොරු කියලා අපි වාද විවාද කරනවා, රණ්ඩු වෙනවා. කොච්චර දේවල් කරනවද අද? බුද්ධ ශාසනයට වෙච්ච ලොකුම වැරද්දක් ඒක. මේ කාලේ අපි ඉගෙනගත්ත දේ අපි දැකලා නැහැ, හරියටම දන්නෙත් නැහැ. හැබැයි අපි ඉගෙනගත්ත දේම හරි කියලා අනික්ව බොරුයි කියලා හිතනවා. එයා එතකොට එක පැත්තකින් සත්‍යවාදී නෑ. සත්‍ය රකින්න කෙනෙක් නෙමෙයි. ඇයි? හරියට දන්නෙත් නෑ, දැකලත් නෑ. ඒ වුණාට එයා කියනවා ඒකමයි ඇත්ත කියලා. අනික්ව බොරු කියලා. ඔය ශ්‍රද්ධාවෙන් ගත්තොත් තියෙන දෝෂය. එහෙනම් යම් දෙයක් ශ්‍රද්ධාවෙන් ගන්න එක හොඳද? එහෙම ගන්න එකේ ඔන්න ඔය දෝෂය තියෙනවා. මොකද්ද? හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි කැමැත්තෙන් ගන්නවා. අපි කැමති යම් මතයකට, ආගමකට අපි කැමැත්තෙන් ගන්නවා. ඒ කැමැත්තෙන් ගත්තත් ඒ දේත් එහෙම තමයි. ඒක හිස් නිෂ්ඵල බොරුවක් වෙන්නත් පුළුවන්, බොරු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අනික් පැත්තෙන් හොඳ ප්‍රයෝජනත් ඵලදායක සත්‍යයක් වෙන්නත් පුළුවන්. එතකොට යම් කෙනෙක් කැමැත්තෙන් ගත්ත දේ මේක තමයි ඇත්ත අනික්ව බොරු කිව්වොත් එයා ආපහු වැරද්දක් කරගන්නවා. මොකද්ද? සමහර විට එයා කියපු දේ නැත්නම් එයා කැමැත්තෙන් ගත්ත දේ ඇත්ත. සමහර විට ඒක බොරු. එයා කැමැත්තෙන් ගත්තයි කිව්වට ඇත්ත බොරු වෙන්නෙත් නැහැ, බොරු ඇත්ත වෙන්නෙත් නැහැ. ඔන්න ඔය දේ හොඳට තේරුම් ගන්න. අද ලෝකේ ඔය වැරද්දක් කරනවා. අපි කැමැත්තෙන් යමක් ගන්නවා. අපි කැමැත්තෙන් අරගෙන කියනවා ඒක තමයි ඇත්ත. අනික්වා බොරු. අනිත් දේවල් වලට කියන වාද කරනවා. අනිත් පහිස් වැඩක් නැහැ කියලා. අපි කැමැත්තේ ආගමක් හදානවා. අපි කැමැත්තක් තියෙන බුදුදහමට. අපි ඉතින් ඕක දැනගෙන පොඩ්ඩක් ඉගෙනගෙන කැමැත්තක් තියෙන නිසා අපි කියන බුද්ධාගම තමයි ඇත්ත, අනික් ආගම් බොරු කියලා. අපි බුදුදහමේ හරය දන්නේ දැකලත් නැත්තම්, අනිත් ආගම් හදාරලා ඒව ඇත්ත දන්නේ නැත්තම් අපි කොහොමද මේක තමයි ඇත්ත අනික්ව බොරු කියන්නේ? එහෙම කියන එක තුලම අපි සත්‍යවාදී නොවන, සත්‍ය රකින්න කෙනෙක් නෙමෙයි. එහෙනම් අපි බොරුකාරයෙක්. එහෙම කියන එකම තුල තියෙනවා අපි බොරුකාරයෙක්. මොකද අපි දන්න දැකපු දෙයක් නම් හොඳයි, ඒක කියන්න පුළුවන්. මම උදාහරණයකට කියන්නම්. මම කියනවා වැද්දගල කියලා ආරණ්‍යයක් තියෙනවා, පොඩි කන්දක් තියෙනවා ඒතර, හරි ලස්සනයි, තේ වතු වටේටම කඳු පේනවා, ඒක බොහොම හොඳ තැනක්. කුටි හතර පහකුත් තියෙනවා, ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඔහොම කිව්වහම අපි නොදන්න පළාතකට ගිහිල්ලා මේක කියන්නේ, කිව්වහම සමහර අය මං කියන්නේ එකට ඒක අදහලා පිළිගන්නවා. සමහර කට්ටියක් කැමැත්තේ ආයෙගොල්ලන්ට කැමැත්තක් කරනවා, ඒක තමයි ඒ කියපු එකට කැමති වෙනවා, ඒගොල්ලෝ පිළිගන්නවා. තව කට්ටියක් ඒගොල්ලෝ එකට ඒක අදහන්නේ නැහැ, ඒගොල්ලෝ හිතන ඔක බොරුවක් වෙන්නේ නැති කියලා. ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාවක් එන්නේ නැහැ ඒ පිළිබඳ, ඇදහිමක් කරන්නේ නැහැ. තව කට්ටියට ඒ කැමැත්තක් රුචියක් එන්නේ නැහැ ඒකට, ඒගොල්ලොත් ඒක අතහැරලා දානවා. කට්ටියක් කියනවා වැද්දගල ආරණ්‍යයක් තියෙනවා, ඒක තමයි ඇත්ත කියලා. තව කට්ටියක් කියනවා වැද්දගල කියලා එහෙම ආරණ්‍යයක් නැහැ, සඟ සතු කොහෙවත්, ඒක බොරු කියලා. දැන් අපි ඇත්තයි කියලා කිව්වත් දන්නේ නැහැ, දැකලත් නැහැ, කවුරු හරි කියපු වචනයෙන් කියලා තියෙන්නේ. දැන් අපි වාද කරනවා බොරුයි කියලා කිව්වත් එහෙම එකක් නැද්ද කියලා ඇවිල්ලා බලලත් නැහැ, එයා දන්නේ නැහැ. එහෙනම් මේ ගන්න ක්‍රමේ බොහෝම දෝෂයක් තියෙනවා. මොකද මෙයා වැද්දගල ආරන්නේ තියෙනවා නම් අපි නැහැ කිව්වත් ඒක තියෙනවා, තියෙනවා කිව්වත් ඒක තියෙනවා. එහෙම වැද්දගල කියලා ආරණ්‍යයක් නැත්තම්, ඒ කියන්නේ මම බොරුවක් කියලා තිබුණා නම් වැද්දගල ආරණ්‍යයක් තියෙනවා කිව්වත් නැහැ, නැහැ කිව්වත් නැහැ. එහෙනම් අපි අදහලා හෝ කැමැත්තෙන් ගන්න දේ ඔන්නෝ දෙආකාරයෙන් විපාක දෙනවා. ඔන්නෝ දේ තේරුම් ගන්න. එහෙමනම් අපි කියනවා වැද්දගල ආරණ්‍යයක් තියෙනවා කියලා රණ්ඩු වෙනවා කට්ටියක්, කට්ටියක් නැහැ කියලා රණ්ඩු වෙනවා. මම මේ උපමාවක් කියන්නේ ඒ දෙගොල්ලන්ටම වැරදිලා. තියෙනවා කියලා රණ්ඩු වුණත් ඒගොල්ලෝ දැකලා නෙමෙයි කියන්නේ, නැහැ කියලා රණ්ඩු වුණත් ඒගොල්ලෝ දැකලා නෙමෙයි කියන්නේ, නැහැ කියලා හොයලා බලලා නෙමෙයි කියන්නේ. එහෙම කියනවා නම් අපි කොයි පැත්තට කිව්වත් අපි සත්‍ය රකින්නේ නෙමෙයි, සත්‍යවාදී නෙමෙයි. ඇයි? අපි නොදන්න නොදැක්ක දෙයක් දන්න දැකපු වගේ කියනවා. ඒ කියන්නේ අපි වංචාවක් කරන්නේ. ඔන්න ඔය නිසා යම් කෙනෙක් කැමැත්තෙන් යමක් ගත්තත් ඒ වෙලාවට යන්න වෙන්නේ මගේ කැමැත්ත තියෙන්නේ මේකට, මේ දැක්ම තමයි මගේ කැමැති දැක්ම, හැබැයි මේකමයි ඇත්ත, අනික්ව බොරු කියලා මම කියන්නේ නැහැ. ඇයි? මම මේක දන්න දැකලා නැහැ, මගේ කැමැත්ත හැබැයි තියෙන්නේ මෙතෙන්ට. එතකොට සත්‍යයත් රැකලා මගේ කැමැත්ත මේක, ඒ වුණාට මේකම ඇත්ත කියලා මම කියන්නේ නැහැ. මම කොහොමද ඒක දන්නේ? මගේ මේ වෙලාවේ තියෙන කැමැත්ත මේක. ඊළඟට පරම්පරාවෙන් ආවත්, දැන් අපි පරම්පරාවෙන් ආපෝ ගොඩාක් ගන්නවනේ. අපේ අම්මලා තාත්තලා ආච්චිලා සියලෝ හැම කියාගෙන පරම්පරාවෙන් ආයි, ගුරු පරම්පරාව නැත්තම් බෞද්ධ පරම්පරාව, බෞද්ධ ආමඳුරු දිගින් දිගට කියාගෙන ඉන්නේ. ඒකත් එහෙම තමයි. මම අන්‍යාගමිකයෝ ගැන ගොඩාක් කියන්නේ නැහැ, ඒගොල්ලෝට අයිතිත් නැහැ. යම් ශ්‍රීලාවක පීඩාවටපත් වෙන්නත් පුළුවන්. අපි දැන් මේක මේ සමහරට මේ දේශනා එළියටත් යන හින්දා බෞද්ධයන්ගේ පැත්තෙන් ගත්තොත් අපේ ලොකු හාමුදුරුවන්ට කිව්වේ ඊළඟ ලොකු හාමුදුරුවෝ. එයාට කිව්වේ ඊට ඉස්සෙල්ලෙක් කියලා. ඔහොමම ඇවිල්ලා සමහරට වැරදි මත තියෙනවා. වැරදි මතය ඉතින් අපි පරම්පරාවෙන් ආපුවක් හැටියෙන්නේ තියෙන්නේ, අපි ඒකේ හැමම පිළිගන්නවා. හැබැයි අපි පරම්පරාවෙන් ආවයි කියලා ඒක ඇත්ත කියලා ගත්තත්, බොරු කියලා ගත්තත් ඒකෙත් අර දෝෂෙම තියෙනවා. මොකද අපි ගත්ත දේ සත්‍ය වෙන්නත් පුළුවන්, ප්‍රයෝජනවත් ඵල ප්‍රයෝජනවත් ඇති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම හිස් නිෂ්ඵල බොරුවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දා පරම්පරාවෙන් ආවට යමක් ඒකමයි ඇත්ත කියලා ගන්න එපා, අනික්ව බොරුයි කියලා ගන්න එපා, ඒක එක තර්ක කරන්න එපා. ඇයි? පරම්පරාවෙන් ආවදේ ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. ඔන්න ඔය දැක්ම බෞද්ධයෙක් ළඟ තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙමයි. නැත්තම් අපි කියන අපේ සම්ප්‍රදාය රකින්න ඕනේ කියලා. සම්ප්‍රදායෙන් ආපුව රකින්න නෙමෙයි බුදුදහම තියෙන්නේ, දුක නැති කරගන්න. සම්ප්‍රදායෙන් ආවනම් යම් හොඳ දෙයක්, සත්‍ය දෙයක් ප්‍රයෝජනවත් ඇති දෙයක් ඒක රකින්න ඕනේ. සම්ප්‍රදායෙන් ආවොත් ගැන පරම්පරාවෙන් ආපු එකම තමයි. ඒ කියන්නේ සම්ප්‍රදායෙන් ආවොත් යම් හිස් නිෂ්ඵල දෙයක් බොරුවක් ඒක අතහරින්න ඕනේ. ඔන්නෝම කරොත් අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ කරපු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙනවා, ශ්‍රාවකය බවට පත් වෙනවා. ඊළඟට අපි කරුණු විමසලා ගන්නවා හොඳට. ඒ කියන්නේ අපි හොඳට කරුණු බලනවා, හේතු බලනවා, හේතු බලලා යමක් ගන්නවා, කරුණු විමසනවා, හොඳට විමසලා බලලා ගන්නවා. විමසලා බලලා අරගෙන ඊට පස්සේ අපි ඒ දෘෂ්ටිය නැත්නම් ඒ දැක්ම ඒක තමයි ඇත්ත, අනික්වා හිස් කියලා කියනවා. කරුණු විමසලා ගත්තත් අපි කරුණු විමසලා ගත්තට ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, ප්‍රයෝජනවත් ඇති ඵලදායක දෙයක් වෙන්නත් පුළුවන්, ඒ වගේම හිස් නිෂ්ඵල බොරුවක් වෙන්නත් පුළුවන්. එහෙනම් කරුණු විමසලා ගත්තයි කියලා මේක ඇත්ත වෙන්නේ නැහැ. දැන් උදාහරණ ගත්තොත් මේ කාලේ සමහර භික්ෂුන් වහන්සේලා එක එක දේශපාලන පක්ෂවලට වල ඒවා ඇත්ත කියනවා, කරුණු විමසලා කියනවා, කරුණු බලලා කියනවා මේක තමයි හොඳ පක්ෂය, මේක තමයි හොඳ කියලා. වැරදුනේ නැද්ද? වැරදුනා. ඒ ඇයට උනේ බුදුරජාන් වහන්සේගේ අවවාදය පිළිගත්තේ නැති හින්දා. ඒගොල්ලෝ මේක තමයි ඇත්ත කියලා ලෝකෙට කියන්න හැදුවා. අන්තිමට මොකද උනේ? අන්තිමට ඒ අය බොරුකාරයෝ බවට පත් වෙලා මිනිස්සුත් බුදුදහමට ගරහන්න ගත්තා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඒක විසඳුවේ නැති හින්දා. කියන්න තුන මේ වෙලාවේ කරුණු විමසලා බැලුවහම මේක මම දරාගෙන ඉන්නවා. හැබැයි මේක ඇත්ත කියලා මට කියන්න බෑ. මගේ මතය මේකයි. ඊට එහාට කිව්වොත් අපි අමාරු වැටෙනවා. ඒ කියන්නේ දේශපාලන හාමුදුරුවන්ට දේශපාලනය කරලා ඔවා කියන්න කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් කියන දේ අපි සත්‍යවාදී වෙන්න ඕනේ. නැත්තම් අපි බොරුකාරයෙක් බවට පත් වෙනවා. ඒක තමයි උනේ අවසානේ. ඒක වෙච්ච හානිය තමයි ගොඩාක් බෞද්ධයෝ බුදුදහමට ගරහන්න ගත්තා. ඒගොල්ලෝ බොහෝම පව් කරගත්තා අර කාගේවත් තියෙන අදහසෙන්ද. ඒ අදහස් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක්වත් දහමේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒ පුද්ගලයන්ගේ පුද්ගලික දෝෂ. ඒක දහමට යොදාගත් එක මිනිස්සු වැරදි. නමුත් ඒක වුණානේ. ඒකට වෙන්න හේතුව තිබුණේ ඒ කියපු අය ওই විදියට තමයි ගත්තේ. මොකද නොගත යුතු දෙයකින් ගත්තා. මොකද අපි කරුණු විමසලා අරගෙන මේක තමයි සත්‍ය, අනික්වා බොරු කියලා කිව්වා. ඒක කරන්න එපා. ඊළඟට අපි හොඳට විමසලා බලනවා. නුවණින් විමසලා බලනකට දෘෂ්ටියක් තියෙනවා, දැක්මක්. මොකද අපි නැවත නැවත හොඳින් විමසනවා. විමසලා බලලා යමක් ගන්නවා. විමසලා බලලා යමක් ගත්තත් ගැන අපි හේතු බලලා නෙමෙයි, නිකන් විමසලා බලනවා. නැවත නැවත හිතලා බලනවා. හිතලා බලනකොටත් අපිට හිතනවා මේක තමයි ඇත්ත කියලා. ඒ කියන්නේ දෘෂ්ටියට අපි කැමති වෙනවා, විමසනවා ඒක. ඒක හිතුවට පස්සේ අපිට ඊතරව මෙනෙහි කරනකොට ආයක තමයි ඇත්ත කියලා. එහෙම හිතලා අපි ඔන්න ඒක ගන්නවා. අපි එහෙම හිතුවට අපි විමස විමස හිතලා ගත්තට නැවත නැවත හිතලා ගත්තට නැවත නැවත හිතුවයි කියලා මෙනෙහි කරනකොට අපිට ඒක තේරුණා එහෙම ඇත්ත කියලා හිතෙනවා. ඒක හරි. හිතපු දේ හැබැයි අපි එහෙම හිතුවට ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. ප්‍රයෝජනවත් ඇති ඵලදායක දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම හිස් නිෂ්ඵල බොරුවක් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට ගත්තත් ඔය දෝෂය තියෙනවා. එතකොට අපිට කියන්න වෙන්නේ අපි මේ වෙලාවේ හොඳට මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා අපි හිතලා බලලා ගත්තේ දෙයක් මේක. මම දැන් ඒක දරාගෙන ඉන්නවා. හැබැයි ඒකම ඇත්ත අනික්ව බොරු කියලා මම කියන්නේ නැහැ. ඇයි? මම දැකලා නැහැ ඒක. ඒක දන්න දකින්න එකක් නෙමෙයි මම. මම මේ විමසලා බලලා නුවණින් මෙනෙහි කරලා නැවත නැවත හිතලා බලලා ගත්ත දෙයක්. ඔන්නෝම කිව්වොත් අපි සත්‍ය රකින කෙනෙක් වෙනවා. එහෙම නැතුව අපි කිව්වොත් මේක තමයි ඇත්ත අනික්ව බොරු කියලා අපි ඒක ඇත්ත වුණත් බොරු වුණත් අපි බොරුකාරයෙක්. ඇයි? අපි මේක ඇත්ත කියලා දැකලා දන්නේ නැහෙනේ. දන්න දකින්න එකක් නෙමෙයි. ඒ වගේම අනික්ව බොරු කියලා දන්න දකින්නෙහිකුත් නෙමෙයි. එහෙනම් අපි ඇත්ත කිව්වත් බොරු කිව්වත් අපි සත්‍ය රකින අය නෙමෙයි. එහෙමනම් කොහොමද අපි සත්‍ය හොයාගන්නේ? ඔන්න සත්‍ය කොහොමද අපි අවබෝධ කරන්නේ? අන්නේ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳට හිතන්න මේක මෙතනින් එහාට ඇත්තටම හරියට යමක් හොයාගන්නේ කොහොමද කියලා මේ කියන්නේ. ඉතින් ඒ හින්දා මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේක නැවත නැවත අහන්න නැත්නම් නැවත නැවත හිතන්න. මොකද මේක එකපාරට තේරෙන එකක් නොවෙන්න පුළුවන්. මොකද්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් ඉන්නවා ගමක, ඕකෝ හැරි ඉන්නවා. ගමක් ඇසුරු කරගෙන නැත්නම් නියම් ගමක් ඇසුරු කරන ඒ කැලේට වෙලා විවේකයෙන් ඉන්නවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේව අපි තුන් කරුණකින් පරීක්ෂා කරනවා. එකක් තමයි ලෝභකමෙන්. ඒ ස්වාමීන් වහන්සේගේ ලෝභ දහම් තියෙනවද කියලා, ලෝභකම් තියෙනවද කියලා. ඒ වගේම තමයි තරහා, යන තරහා ඇති වෙන දේව, තරහා දහම් තියෙනවද, තරහා ඇති වෙන දහම් තියෙනවද කියලා, කරුණ තියෙනවද කියලා, තරහා තියෙන කරුණ, ඊළඟට මෝඩකම් තියෙනවද කියලා. ඔන්න ඔය තුනෙන් පරීක්ෂා කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ යම් මේ ලෝභකමකින්, ලෝභසිතැත්තෙන්, ලෝභකම හින්දා මේ නොදන්න දෙයක් දන්නවා කියලා කියනවද, නොදකින දෙයක් දැක්ක කියලා කියනවද කියලා හොඳට විමසනවා. ඒ වගේම අනුන්ව අහිත පිණිස, දුක් පිණිස වැටෙන දේවල් වලට සමාදම් කරනවද කියලා බලනවා. පළවෙනි එක තමයි ඒ ස්වාමීන් වහන්සේ මේ නොදන්න දෙයක් දන්නා වගේ කියන මට්ටමද ඉන්නේ, නොදකින දෙයක් දැක්ක වගේද කියන්නේ. ඒ වගේම අනුන්ව අහිත පිණිස, දුක් පිණිස සමාදම් කරනවද කියලා. ඒ වගේ කරන ලෝභකම් තියනවද කියලා. ඒ කියන්නේ ලෝභ ක්‍රියාවල ලෝභකම හින්දා අනුන්ව අහිත පිණිස, දුක් පිණිස තියෙන දේව, දුක් පිණිස පවතින දේවල් වල සමාදම් කරනවද කියලා. ඉතින් එහෙම බලනකොට ඒ ස්වාමීන් වහන්සේගේ ඒ දේවල් නැහැ කියලා දැක්කොත්, يعني එහෙම ලෝභකම් කරන්නේ නැහැ. يعني තමන් නොදකින දෙයක්, නොදන්න දෙයක්, නොදකින දෙයක් දකින්න වගේ කියන්නේත් නැහැ. ඒ වගේම අනුන්ව හානිදායක දේවල් වල, ඒගොල්ලන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින දේවල් වල සමාදම් කරවන්නේත් නැහැ. يعني ලෝභකමින් යුක්තව ඒ දේවල් වල සමාදම් කරවන්නේ නැහැ. ඒක දැක්කට පස්සේ, ඊට පස්සේ එයාගේ කය, يعني කායික ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, يعني කතා කරන දේවල්, එයා කරන දේවල් එහෙම දේවල් නෙමෙයි කියලා දකිනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්ම ගැන හොයනවා. ඒක ගැඹීරයි. තේරුම් ගන්න බොහොම ගැඹුරුයි. අවබෝධයට අපහසුයි. ඒ තරම් හොඳ දෙයක්. ඒක ශාන්තයි. ඊළඟට ප්‍රණීත හොඳ දේවල්. ඊළඟට තර්ක කරන්නත් බෑ. තර්කයට ගැලපෙන්නේත් නැහැ. තර්ක කළා විසඳන්නත් බෑ ඒක. ඊට පස්සේ පඬිතුගේ මහා නුවණැති කෙනෙකුට තමයි එහෙම දෙයක් කියන්න පුළුවන්. ඒ වගේ ලෝභයෙන් ඉන්න කෙනෙකුට, මේ වගේ ලෝභකමෙන් ඉන්න, ලෝභකම් කරන කෙනෙකුට මෙවැනි දහමක් කියන්න ක්‍රමයක් නැහැ කියලා ඔන්න තේරුම් ගන්නවා. ඔන්න පළවෙනි විමර්ශනය. මොකද්ද? ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කහම ඒ ස්වාමීන් වහන්සේව ඇසුරු කරන්න යනවා. ඇසුරු කරන්න ගිහිල්ලා හොයනවා ඒ ස්වාමීන් වහන්සේ නොදන්න දේවල් දන්නා වගේ කියනවාද, නොදකින දේවල් දැක්කා වගේ කියනවාද, නොදන්න නොදකින දේවල් දන්න දකින වගේ කියනවාද කියලා බලනවා. ඒ වගේම අනුන්ව අහිත පිණිස, දුක් පිණිස පවතින දේවල් වල සමාදම් කරනවාද ලෝභකමින්ද, ඕන් නැති වැඩවල යොදවනවාද, ඒකත් බලනවා. ඒ වගේම කයෙන් වචනෙන් නරක දේවල් කරනවාද කියලා බලනවා. ඊට පස්සේ බලනකොට අපිට හම්බු, බලනකොට එහෙම කෙනෙක් නම් එයාට නම් එහෙම සත්‍යයක් කියන ක්‍රමයක් නැහැ කියලා අපි තේරුම් අරගෙන යව අතාරිනවා. ඒ වගේම එහෙම නැහැ කියලා අපිට තේරුනොත් මේ ස්වාමීන් වහන්සේ නම් එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ එහෙම ලක්ෂණ නැහැ. අනුන් අයහපතට යොමු කරන්නේත් නැහැ. කියන්නේ දන්න දකින්න දෙයක් වගේ තමයි පේන්නේ. ඊට පස්සේ දහම් අහනකොට තේරුම් ගන්නවා මේක අවබෝධයට අපහසු, ගාම්භීර දහමක් කියන්නේ. තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම තමයි සාන්තයි, ප්‍රණීතයි. ඒ වගේම ලෝභකමෙන් ඉන්න ලෝභයෙකුට නම් මේ ලෝභකම පීඩාවට පත්වලා ඉන්න කෙනෙකුට මේක සුවසේ කියන්න බෑ, යහපත් ලෙස කියන්න බෑ. ඒ වගේ කෙනෙක් කොහොමද මේක කියන්නේ කියලා ඔන්න අපිට තේරෙනවා. ඔන්න අපි පළවෙනි විමර්ශනය නැත්නම් පරිශ්‍රණය කරා. දැන් ඒකෙන් අපිට තේරෙනවා ඒ ස්වාමීන් වහන්සේගේ හිම දෝෂයක් නැහැ කියලා. උතරින් අපි නවතින්නේ නැහැ. ඊළඟට අපි දෙවෙනි පැත්තට දෙවෙනි එකට යනවා. මොකද්ද? ලෝභකමින් නොය බැලුවේ අපි තරහෙන් බලනවා නැත්නම් ද්වේෂයෙන් බලනවා. ඒ ස්වාමීන් වහන්සේගේ අපි බලනවා එයාගේ ද්වේෂය තියෙනවද කියලා. කොහොමද මේ යම් ද්වේෂයෙන් නැත්නම් තරහෙන් මෙයා නොදන්න දේ දන්නා වගේ කියනවද? නොදකින දේ දකින වගේ කියනවද කියලා. එහෙම බලනවා. ඊට පස්සේ අනුන්ව බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින දේවල් වල සමාදම් කරනවද? ඔන්නෝම් බලනකොට එයාට එහෙම ධර්ම තියෙනවද නැද්ද කියලා බලනවා. ඒ වගේම කයෙන් වචනෙන් එයා වැරදි දේවල් කරනවද කියලා. එහෙම බලනකොට මේ ස්වාමීන් වහන්සේට එහෙම ඒවත් නැහැ කියලා දකිනවා. එහෙම නැත්නම් එහෙම ඒවා තියෙනවා කියලා දකිනවා. එහෙම ඒවා තියෙනවා කියලා දකිනවා නම් එයාට නම් මේ හරි දෙයක් කියන්න ක්‍රමයක් නැහැ. එහෙනම් එයාගෙන් අපි හරි පාරක් අහන එකේ තේරුමක් නැහැ. මොකද එයා තමන්ටත් හානිදායක දේවල් කරනවා, බොරු කියනවා, දන්න දකින්න වගේ නොදන්නනු දකින්න දෙයක්. ඒ වගේම එයා තරහෙන් ඉන්නේ අනිත් පැත්තට අනුන්ටත් හානි කරනවා. ඒ වගේ කෙනෙක්ගෙන් ගත යුතු දෙයක් නැහැ කියලා ඒක අපි එයාව අපි අතාරිනවා. එහෙම නැත්නම් අපි දකින්න බලනකොට තේරෙනවා නෑ, ඒ ස්වාමීන් වහන්සේගේ එහෙම දෙයක් නැහැ. මොකද එයා තරහෙන් අනුන්ට හානි කරන්නෙත් නැහැ. ඒ වගේම නොදන්න නොදකින දේවල් කියන්නෙත් නැහැ තරහින්දා. ඒ වගේ තමයි අය කය වචනය හික්මිලා. ඒවා සංවරයි. ඒකෙන් වැරදි ක්‍රියා කරන්නෙත් නැහැ. ඊට පස්සේ ඔන්න අපි ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන දහම ගැන මෙනෙහි කරනවා. ආයි අර විදිහම තමයි. ඒක ගැඹීර දෙයක්. හොඳ ප්‍රණීත දෙයක්. අවබෝධයට හරි අමාරුයි. තේරුම් ගන්න බොහොම ගැඹුරුයි. ඒ වගේම තමයි ඒක ශාන්තයි, ප්‍රණීතයි, තර්කයට ගැලපෙන්නේත් නැහැ. ඒක දුක නැති වෙන්නත් හේතු වෙන. මේ නුවණ නැති කෙනෙකුට විතරයි මෙහෙම කියන්න පුළුවන්. එහෙම තරයෙන් ඉන්න කෙනෙකුට මෙහෙම දෙයක් හොඳට කියලා දෙන්න බැහැ. එහෙනම් ඔන්න ඒ පරිශ්‍රණය නැත්තම් ඒ විදිහට අපි විමසලා බැලුවාම ඒකත් හරි කියලා අපි දකිනවා. ලෝභ ධර්මයන් ගෙනුත් උන්නාසේ අයින් වෙලා, තරහ දේවල් වලනොත් අයින් වෙලා. ඊළඟට අපි විමසලා බලනවා මෝඩකම් වලින් කොහොමද. ඊට පස්සේ මේ හාමුදුරුවන් මෝඩකමට කියනවාද මේ නොදන්න දේ දන්නවා වගේ කියනවාද, නොදකින දේ දකින වගේ මෝඩකමින් කියනවාද කියලා. ඒ වගේම තමයි මෝඩකම හින්දා අනුන්ව සමාදම් කරවනවාද හානිදායක දේවල් වලදී, එයාට දුක් පිණිස අහිත පිණිස පවතින දේවල් වලට යොමු කරනවාද කියලා. ඒ වගේම කයෙන් වචනේ මෝඩකමින්ද වැරදි ක්‍රියා කරනවාද කියලා. ඔහොම බලනකොට අපිට තේරුණොත් එයා එවැනි දේවල් කරනවා කියලා, එහෙනම් ඒ ස්වාමීන් වහන්සේගෙන් අපිට ඇත්ත හොයාගන්න ක්‍රමයක් නැහැ. ඇයි? උන්නාසෙත් මෝඩකම් කරනවනේ. ඉතින් උන්නාසෙත් මෝඩනම් අනුන්ට නෝන දෙන්නේ කොහොමද? එහෙනම් අපි ඒක අතාරිනවා. එහෙම නැහැ කියලා තේරුණොත්, ඒ කියන්නේ උන්නාසේ මෝඩකමින්ද නොදන්න නොදකින දේවල් දන්න දකින්න ඔය කියන්නේත් නැහැ. ඒ වගේ තමයි කය වචනෙන් නරක දේවල් කරන්නෙත් නැහැ. ඒ වගේම අනුන්ව අහිත පිණිස දුක් පිණිස පවතින දේවල් වලට යොමු කරන්නෙත් නැහැ. එහෙමනම් අපිට තේරෙනවා එහෙනම් උන්නාසේ එහෙම කෙනෙක් නෙමෙයි. උන්නා ඊට පස්සේ හොයනකොට උන්නාසේ කියන දහමත් ගැඹුරුයි. ඒක තර්කයට ගැලපෙන්නෙත් නැහැ. ඒ වගේම නුවණැත්තන්ට විතරයි මේක තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවබෝධයට අමාරුයි. තේරුම් ගන්න බොහොම අපහසුයි. හැබැයි ශාන්තයි, ප්‍රණීතයි, බොහොම යහපත්. එහෙමනම් මෝඩ කෙනෙකුට මේක කියන්න බෑ. එහෙනම් සුවසේ හොඳට පැහැදිලි කරන්න නෝන තියෙන කෙනෙකුට විතරයි පුළුවන් කියලා අපි තේරුම් අරගෙන ඔන්න ඒ ස්වාමීන් වහන්සේගෙන් දහම අහන්න අපි පටන් ගන්න හිතනවා. මොකද්ද? උන්වහන්සේව අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. අපි දන්නවා ඒ ස්වාමීන් වහන්සේ ලෝභකමෙන්ුත් නෙමෙයි ඉන්නේ, තරහෙනුත් නෙමෙයි ඉන්නේ, මෝඩ වැඩ කරන්නෙත් නැහැ. ඔන්න අපි ඒ ස්වාමීන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව පීටව ගන්නවා. ඒ ශ්‍රද්ධාව පීටවගෙන අපි උන්වහන්සේ කරා එළඹෙනවා. එළඹිලා ඇසුරු කරනවා. ඇසුරු කරනකොට දහම් මහන්න අපි කන් යොමු කරනවා. කන් යොමු කරලා දහම් අහනවා. ඒක හොඳට තුලනය කළ විමසලා බලනවා. විමසලා බලලා අපි ඒකේ අර්ථය විමසනවා. අර්ථය විමසලා ඒ මාර්ගේ යනවා. ඒ උත්සාහයෙන් ඔන්න අපි උත්සාහ කරනවා. ඊට පස්සේ නිවනට මෙහෙ වූ සිත් ඇතුව ඒ දහමේ දෙනවා. ඔන්න අපි දකිනවා සත්‍ය දකිනවා. සත්‍ය විනිවිද දකිනවා. අන්න ඒකට කියනවා සත්‍ය අවබෝධය කියලා. ඔන්නෝම සත්‍ය අවබෝධ කරනවා. මේක තමයි ඇත්ත කියලා ඔන්න දැන් අපි දකිනවා. මොකද දන්න දකින සත්‍යයක් අපිට හම්බ වෙනවා. දැන් මෙච්චර වෙලා අපි අදහගෙන ගියාට ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව පිටව ගත්තට පස්සේ අපි කියන දේ අහනවා දැන්. දැන් අපි හොයලා බලලා ඉවරයි. ඔන්න උතනින් පස්සේ ආපෝ ඒ උන්නාසය ගැන හොය හොයා මේක හරිද වැරදිද කියලා කරන්න බෑ. මොකද සද්දාය තරති යෝගං. සද්දාවෙන් තමයි මේ කෙලෙස් සැඩපහර තරණය කරන්නේ. ඉස්සෙල්ලා අපි විමසුවා. හරියට හොයලා බලලා ගුරුවරයෙක් හොයාගත්තා. ඊට පස්සේ ඒ ගුරුවරයා කෙරෙහි ගත ගුරුවරයාගේ වචනය අදහනවා. දැඩිව විශ්වාස කරලා ඒ කියන විදියට අපි අහලා හොඳින් කන් යොමු කරලා අහනවා. ආලා දරා ගන්නවා. ඒකේ අරුත විමසලා ඒ මාර්ගයේ යනවා. ඒකට වීරය කළා. ඒ නිවනට මෙහි සිත් ඇතිව ඉන්නකොට අපි දකිනවා මේක තමයි සත්‍ය කියලා. ඒ කියන්නේ හරියට කියතොත් සෝවන් වෙනවා. අන්න එදෑන් පස්සේ මේක ඇත්ත අනික බොරු කියලා කියන්න පුළුවන්. ඒව දන්නවනම් එදාට තේරෙනවා අපිට මේක තමයි ඇත්ත කියලා. සත්‍ය මේක තමයි කියලා කියනවා. මොකද ඒක දැක්කනේ. සත්‍ය දෙකක් තියෙන බැහැනේ දුක නැති කරන්න. එකයි තියෙන්න පුළුවන් එකපාරයි. එහෙනම් ඒක තමයි ඇත්ත කියලා එදා දකිනවා. දැක්කට පස්සේ අනික්ව බොරු කියන්න බැහැ. මොකද අනික්ව ඇත්ත තියෙන්න පුළුවන් යම් යම්. හැබැයි මේක ඇත්ත කියලා බය නැතුව කියන්න පුළුවන්. අන්න එදාට තමන්ට අයිතියක් එනවා. අපි මේක තමයි ඇත්ත කියලා. මොකද මෙතෙක් කල් අපි ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන එහෙම නැත්තම් කැමැත්ත හිඳගත්ත දේවල් එහෙම නැත්නම් පරම්පරාවෙන් ආපු හිඳගත්ත දේවල් නැත්නම් විමසලා බලලා ගත්ත දේවල් නැත්නම් නැවත නැවත මෙනෙහි කරලා ගත්තේ ඒව වරදින්න පුළුවන්. හැබැයි දැන් අපි දැක්කා. හරියට කියතොත් මම ඉස්සෙල්ල උපමාම කියතොත් වැද්දගල ආරණ්‍යය අර එළියේ ඉඳලා තියෙනවද නැද්ද තර්ක කර කර ඉන්න කට්ටිය මොකද කරන්නේ? වාහනයක් අරගෙන ඇවිල්ලා බලනවා. මෙතෙන්ට ආවට පස්සේ ආරණ්‍ය දැක්කට පස්සේ එදෑම් පස්සේ අපිට බය නැතුව කියන්න පුළුවන් ඔව් ඒ අර ආරණ්‍යේ තියෙනවයි කියලා. ඉස්සෙල්ලා නෑ කියලා කියපු ඇටත් තියෙනවා කියලා කියපු ඇටත් මෙතනින් පස්සේ ඒ සැකයක් නැහැ. දෙගොල්ලොම කියනවා ඔව් එහෙම ආරණ්‍යයක් තියෙනවා කියලා. ඒක බොරු වෙන්නේ නැහැ. මේක බොරුයි කියලා කියන්න ඕනේ නැහැ කවදාවත්. ඇයි? අපි දැක්කා. ඒක දන්නවා දකිනවා. ඊට පස්සේ ඒකේ සැකයක් නැහැ. ඔන්න ඔතෙන්ට ආවම අපි ඔන්න සත්‍ය දන්නවා. හැබැයි සත්‍ය දන්නව වුණාට සත්‍යේ තව කොටසක් තියෙනවා. මොකද්ද? අපි ඒක තාම අවබෝධ කරලා තියෙන්නේ. ඒක සත්‍ය දන්නවා. සත්‍ය අවබෝධය තියෙනවා. හැබැයි ඒක සාක්ෂාත් කරලා නැහැ. ඒ සත්‍ය දැක්ක සත්‍ය නැවත 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 භාවිත කරාම ඒ සත්‍යය සාක්ෂාත් කරලා සම්පූර්ණයෙන් දුක නැති වෙනවා. කොහොමද? අපි සත්‍යය කියලා දකින්නේ ලෝකේ හැම දෙයක්ම සත්‍ය අවබෝධය කියලා මුලින් අපිට හම්බ වෙන්නේ මොකද? ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා. ඊට පස්සේ ඒක නැවත නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අපේ තණ්හාව ටික 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 අඩු වෙලා ලෝකෙ කිසිම දෙයකට ඇති තණ්හාව කිසිම දෙයකට තණ්හා කරන්නේ නැතුව යනවා. සම්පූර්ණයෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණාම තණ්හාව කියන හේතුවෙන් හටගත්ත ඵලයක් තමයි දුක කියන්නේ. තණ්හාව නැත්තරම නැති වුණාම දුක නූපදිනවා. දුක නොහට ගැනීම වෙනවා. දුක නැත්තම් සමූල ඝාතනය වෙලා යනවා. එතෙන්ට තමයි මේ බුදුදහම තියෙන්නේ. මේ කාලේ බුද්ධ ශාසනේ පිරිහෙන්න ලොකුම හේතුවත් බුදුරජාණන් වහන්සේ කියපු වචනය ඒ විදිහට ගන්න නැති එක. බුදුදහම කියන්නේ දෘෂ්ටිගත වෙන එකක් නෙමෙයි. බුදුරජාණන්සේ දෘෂ්ටි ගැන මහා විනාශයක් කියලා. ඒ දැක්මවල් ඔක්කොම දේවල් මිනිසුන්ට හානිය කියලා. අපි එක එකව එක එක විදිහට දකිනවා. බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා කිව්වේ සත්‍යය දකින්න කියලා. ඒකත් කරේ තියාගන්න කිව්වේ නැහැ. ඒ සත්‍යය දැකලා කලකිරලා නොයල්ලා ඒ ලෝකෙන් මිදෙන්න කිව්වා. එහෙම නැතුව වාද කරන්නවත් රණ්ඩු කරන්නවත් නෙමෙයි බුදුදහම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද හරි දේ හොයාගන්න කියලා. යමක් හරි කියලා අපි හිතුවට ඒක හරි වෙන්නේ නැහැ. වැරදි වෙන්නෙත් නැහැ. අපි වැරදි කියලා හිතුවට ඒක හරි වෙන්නෙත් නැහැ, වැරදි වෙන්නෙත් නැහැ. ඔන්න ඔය දැක්ම තියාගන්න. ඇත්තටම බෞද්ධයන්ට විතරක් නෙමෙයි සියලුම ආගම්වලට, සියලුම මිනිස්සුන්ට මේ කාලේ වෙලා තියෙන ලොකුම වැරද්දක් ඒක. මොකද්ද? අපි මොකක් හරි මතයක් දරා ගන්නවා. කොහොමද? අපි අදහනවා ඒක. නැත්නම් අපි කැමැත්ත තියෙන එකට. නැත්නම් පරම්පරාවෙන් ආපු එකක්. එහෙම නැත්නම් පොතක තීච්ච එකක්. එහෙම නැත්නම් අපි ගුරුවරයෙක් කියපු එකක්. එහෙම නැත්නම් අපි කරුණු විමසලා ගත්ත එකක්. එහෙම නැත්නම් අපි හොඳට මෙනෙහි කරනකොට අපිට තේරිච්ච දෙයක්. ඉතින් අපි ඕක ඇත්ත කියලා දරාගෙන දරාගන්න එකේ වැරද්දක් නැහැ. ඉතින් තමන් මේ වෙලාවේ තමන්ට තේරෙන්නේ නැත්ත. හැබැයි ඒක දරාගෙන ඒකමයි ඇත්ත, අනික්ව බොරුයි කියලා කියනවා, හිතනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන මතයක් ආපු ගමන්, අපි ඇත්තයි කියන එකට කවුරු හරි බොරුයි කියපු ගමන් අපිට කේන්ති යනවා. අපි රණ්ඩු වෙනවා. අපි මරා ගන්නවා. ඒ ඇත්ත එහෙමයි. ඒගොල්ලොත් මොකක් හරි මතයක් දරා ගන්නවා. ඒ මතයට විරුද්ධ මතයක් ආපු ගමන්, දැක්මක් ආපු ගමන් ඉතින් රණ්ඩු වෙනවා. ඒකයි ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ. අද ඒක ගැඹුරටම ගිහිල්ලා කොහොමද බෞද්ධයොත් රණ්ඩු වෙනවා. අද අපි තමයි හරියට කියන්නේ. අපේ එක තමයි හරි, අනික්ව බොරු. අපි තමයි හරියටම පාර දන්නේ අය, අනික්කයා දන්නේ නැහැ. අපිට තමයි හරියටම මේ ශාසනය අයිතිය තියෙන්නේ, අනික්කයාට නැහැ. අපි මහායාන, හීනයාන, නැද තේරවාද මහායාන වගේත් බෙදෙනවා. ඒ බෙදිලත් ලංකාව වගේ රටක් ගත්තොත් නිකායවලටත් බෙදිලා. මොකටද මේ බෙදිලා තියෙන්නේ? තමන්ගේ දෘෂ්ටි නිසා. මේ දෘෂ්ටි ප්‍රහාණය කරන්න තියෙච්ච දහම ඒක යොදාගෙන අපි කණ්ඩායම් හදාගන්නවා. ඉතින් අපි හිතුවට අපේ මතය තමයි හරි කියලා, අපේ පැවිද්ද තමයි හරි පැවිද්ද, නැත්නම් අපේ හාමුදුරුවෝ තමයි හරි කියලා හිතුවට, අපි හිතුවට ඒක හරි වෙන්නම ඕන නැහැ. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඔන්න ඔය දේ තේරුම් ගත්තොත් නුවණ තියෙන මිනිස්සු මොකද කරන්නේ? ඔන්න ඔය මෝඩ අදහස අතහැරලා දානවා. මොකද සත්‍යය කියන එක දන්න දකින දෙයක් වෙන්න ඕනේ, අවබෝධ කරපු දෙයක් වෙන්න ඕනේ. එහෙම නැතුව තමන්ට තේරුණාම මේක හරි කියලා හිතුණාම, එහෙම නැත්නම් පරම්පරාවෙන් ආපු හින්දා, පොතක තීච්ච හින්දා, තමන් විශ්වාස කරන ගුරුවරයා කියපු හින්දා ඒක පිළි අරගෙන ඒකමයි ඇත්ත කියනවා නම් අපි සත්‍යවාදී නැහැ. සත්‍ය රකින්න අය නෙමෙයි. ඔන්න ඔය දේ තේරුම් ගන්න. ඔය දේ තේරුම් ගත්තේ නැති නිසා මේ බුද්ධ ශාසනය වෙනසි වෙනසි යනවා. ඇයි? දෘෂ්ටි ප්‍රහාණය කරන්න තියෙන බුදුදහම යොදාගෙන දෘෂ්ටි හදාගෙන අපි ඒ දැක්මවල ඉඳගෙන අනික්යට ගරහනවා, ඒ වගේම අනිත් අයක රණ්ඩු කරනවා. රණ්ඩු කරන එක ගරහනවා කියලා කරන්නේ ද්වේෂය නිසා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ මතයට තියෙන රාගය. ඔය දෙකට රණ්ඩු කරන කමට කියනවා මෝඩකම කියලා. ඉතින් අන්තිමට අපි රාග, ද්වේෂ, මෝහ එක්කම තමයි ඉඳලා තියෙන්නේ. බුදුදහම තියෙන්නේ මොකටද? රාග, ද්වේෂ, මෝහ නැති කරන්න. ඔන්නඔහොම තේරුම් ගන්නවා නම් බුද්ධ ශාසනේ බබලන්න ගනී. ඒ වගේම මිනිස්සු සුගතියට යයි. ඒ වගේම පැවිද්දෝ නිවනට යන මාර්ගයේ ගිහිල්ලා නිවන් දකීවි. නමුත් අපි බෙදිලා අර විදියට ශ්‍රද්ධාවෙන් ගත්ත දේවල් අපේ කැමැත්ත නිසා, එනතන් පරම්පරාවෙන් ආපු මත විමසල බල්ල ගත්තේවා, එහෙම නැත්නම් අපි හොඳට මෙනෙහි කරනකොට අපිට තේරිච්ච දැක්මවල්, ඉතින් අපි ඒවා හරි කියනවා, අනික බොරුයි කියනවා. අද ශාසනයේ ගොඩාක් තියෙන ඒවා තමයි වාද විවාද. ඉතින් එහෙම කරලා දුකෙන් මිදෙන්න බෑ. එහෙනම් පොඩි කාලේ ඉඳලා මම කියන්නේ ඉස්කෝලේ යන ළමයින්ට බුදුදහම කියලා කියලා දෙන්න ඕන. බුදුදහමේ තියෙන ගාථා පාඩම් කරන්නවත් ඒකේ තියෙන උත්සව ගැන කියන්නවත් ඒව නෙමෙයි. කොහොමද හරි දෙයක් හොයාගන්නේ කියලා අන්නේ දැක්මයි මුලින් මෙන්න ඕනේ. හරි දේ වැරදි දේ කොහොමද හොයාගන්නේ, මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා විමසලා තෝරගන්නේ කොහොමද, ඒක මොන සාධක මතද කියන්න වෙන්නේ, එහෙම නැත්නම් අපි දරණ මතේම ඇත්ත කියලා ගන්න එකේ තියෙන දෝෂය ඔන්න දේවල් පෙන්නලා දුන්නා නම් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දහම හොයන පිරිසක් අනාගතේ බිහි වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව අපි දැන් බුදුදහම කියලා උගන්වන දේ අන්තිමට වෙලා තියෙන්නේ අනිත් ආගම් වගේම තමයි, භක්තියෙන් පිළිගන්න එකක් විතරයි. ඉතින් ඒක අපි පුළුවන් තරම් වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට ආදරේ නම් දරුවට පවා ඔය විදියට ගන්න එක නවත්තන්න කියන්න. අම්මා තාත්තා කියලා දෙන්න ඕනේ අපි අදහපු පළියට ඒක ඇත්තම වෙන්න ඕනේ නැහැ, ඔයාත් නුවණින් බලන්න කියලා. අන්න නුවණින් බලන හැටි කියලා දෙන්න ඕනේ. ගුරුවරයාත් කරන්න ඕනේ එහෙම තමයි. මම මේ කියලා දෙන එක මන් දන්න මතය. තමන් දන්න දකින්න එකක් නම් දන්නව දකින්නවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් මම ඉගෙනගත්ත දේ, මගේ ගුරුවරු කියලා දුන්න දේ, මම දන්න දේ මේ වෙලාවේ මං අදහන්නේ මේක තමයි, මගේ කැමැත්ත මේක තමයි, මං විමසලා ගත්තේ මේක තමයි. හැබැයි මේක මැත්ත අනික ඔක්කොම බොරුයි කියලා හිතන්න එපා. ඕගොල්ලොත් විමසලා බලලා ගන්න, ඕගොල්ලොත් මේ මතය දරා ගන්නවා නම්, මේ දේ දරා ගන්නවා නම් මේක වැරදි කියලා කියන්න නෙමෙයි, හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. අන්නේ විදිහට අපි ඉන්නවා නම් බොහෝම යහපතක් වේවි. එතකොට වාද විවාද කරන්න දෙයක් නැහැ. මගේ මතේ මේකයි, ඒක හරියන්න ඕන නැහැනේ, ඒක වරදින්නත් පුළුවන් කියලා අපි දරාගෙන ඉන්නවා. එතකොට කවුරු හරි එකට පටහැනි දෙයක් කිව්වොත් අපි මොකද කරන්නේ? හොඳට හොයලා බලන්න පුළුවන්. එතකොට ඇත්තටම මම දරා ඉන්න මතයට වඩා ඒක හොඳද කියලා. දැන් අපේ මතය හරියි කියලා දැඩි දැක්මක හිටියවා, මගේ එක තමයි හරි, අනික් අය කියන එක බොරු කියලා, අනික් දේවල් බොරුයි කියලා හිටියාම අපිට අවස්ථාවක් නැහැ ඒ මතයත් එක්ක සංසන්දනය කරන්න. හරියට කලේ පිරිලා වතුර දාන්න බෑ හැලෙනවා වගේ. එතකොට කලේ පොඩ්ඩක් හිස් කරගන්න. මම මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ මේක, මගේ ශ්‍රද්ධාව තියෙන්නේ මේකට, මගේ කැමැත්ත තියෙන්නේ මේකට, පරම්පරාවෙන් ආපු මතය මේක. හැබැයි මේක මැත්ත අනික්ව බොරු කියලා එහෙම දැක්මක් වගේ නැහැ. ඒ කියන්නේ මම සත්‍යවාදී, සත්‍යයට අනුවමයි ඉන්නේ කියලා. ඒ සත්‍යය තමයි සත්‍ය රකින්නව මම. මොකද මම දන්න දකින්න එකක් සත්‍යයි කියනවා මිසක් අහලා තීච්ච දෙයක්, කවුරු හරි කියපු දෙයක් මම දරාගත්ත මතයක් සත්‍යයි කියන්න මට බෑ. ඇයි? මම ඒක ඇත්තයි කිව්වත් බොරුයි කිව්වත් ඒක ඇත්ත නම් ඇත්ත, බොරුයි නම් බොරු. එහෙනම් එහෙම කිව්වොත් මගේ අතින් ලෝකෙට ලොකු වැරද්දක් වෙනවා. මං වංචාකාරයෙක් වෙනවා, බොරුකාරයෙක් වෙනවා. මං එහෙම වෙන්න කැමති නැහැ. එහෙනම් මම කියන්නේ මම අදහන්නේ මේක මේ වෙලාවේ, මගේ ඇදහිම මේක. හැබැයි මේකම හරි අනික්ව බොරුයි කියලා මම කියන්නේ නැහැ. මේ වෙලාවේ මගේ ඇදහිම මේක විතරයි කියලා. ඔන්න ඔය විදිහට ළමා කාලේ ඉඳන් ළමයින්ටත් උගන්වන්න ගත්තොත්, වැඩි හිටියොත් ওই විදිහට තේරුම් ගත්තොත් බුදු දහම රැකේවි. එහෙම නැත්නම් අම්මයි තාත්තයි බෞද්ධ වුණා කියලා මේකට බුද්ධඝම අදහනවා කියලා අපි අන්තිමට මොකද කරලා තියෙන්නේ? බුදු රජාණන් වහන්සේ කියපුවා නෙමේ නොකියපුවා. ඒකට හේතුව තමයි අපි භක්තියෙන් අද පිළි අරගෙන තියෙන. නැත්නම් අදහපු දෙයම ඇත්ත කරගෙන හොඳට හිතලා බලලා නුවණින් විමසලා සත්‍ය හොයාගෙන ගිහිල්ලා නැහැ. එහෙම ගියොත් තමයි සත්‍යය හම්බ වෙන්නේ. ඒ සත්‍ය අවබෝධයෙන් අපි සත්‍ය සාක්ෂාත් කරගන්න අනුප්‍රාප්තිය ගත්තොත් අපේ දුක සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඒ හින්දා හැම වෙලාවම දක්ෂ වෙන්න හැමෝම මොකද්ද, හැමෝම හොඳින් හිතලා බලලා තමන් ගන්න දේ එපා කියලා නෙමෙයි කියන්නේ, ගත්තට ඒකම ඇත්ත කියලා ගන්න එපා. කවදා හරි දැක්කොත් අරම ඉස්සෙල්ලා කියපු උපමාව, වැද්දගල ආරන්නට ඇවිල්ලා දැක්කොත් ඒක තියෙනවා. ඒක මම දැක්කා. එදා ඉඳලා කියන්න ඔව් ආරන්නේ දැක්කා ඒක ඇත්ත කියලා. එතකන් කියන්න මම අහලා තියෙනවා, නැත්තම් මට විශ්වාසයක් තියෙනවා එහෙම ගැතියි. මං දන්නවා. හැබැයි මම ගිහිල්ලා නැහැ. ඒ හින්දා මට 100%ක් කියන්න බෑ. ඒ කියපු කෙනා බොරු කියන කෙනෙක් වගේ පේන්නෙත් නැහැ. හැබැයි මම නම් ගිහිල්ලා නැහැ. ඒකට වැද්දකල ආරන්නේ කියලා මෙහෙම තැනක තියෙනවා කියලා කියනවා. මම දැකලා නැහැ. එහෙම එකක් තියෙනවා කියලා කියපු කෙනා නම් සාමාන්‍යයෙන් ඇත්ත කියන කෙනෙක්. ඔන්න ඔය තරමින් නවත්තන්න පුළුවන් අපිට. එතකොට අපි සත්‍යයත් රැකලා. අපි බොරුවක් කියලත් නැහැ. ඒ වගේම අනුන්ට හානි කළත් නැහැ. එහෙනම් අද ලෝකේ වැරදුන තැන මොකද්ද? මොකක් හරි දෙයක් හම්බුනාම ඒක දැඩිව ගත්තා. ඒකට කියනවා ඉදං සච්ඡාබිනවේශ කාය ග්‍රන්ථය. ඒකට කියනවා අයමේව සච්ඡම් මොගමඤ්ඤන්ති කියලා. මේමයි ඇත්ත, අනික ඔක්කොම බොරු කියලා. මේක ඇඟේ ගෙතිලා තියෙන්නේ. කාය ග්‍රන්ථ කියන්නේ ඒක ගෙතිලා තියෙන්නේ. මේ සත්‍ය කියලා මේ මොකක් හරි එකක් අපි දරාගත්ත දෘෂ්ටිය ගොත ඇඟේ ගෙතිලා ගලව ගන්න බැරි තරම් ගෙතිලා. ඔන්නෝව ගලව ගන්න ඕනේ. ඒවා අකුසල්. ඒවා නිවනට හේතු වෙන්නේ නැහැ. දුකටමයි හේතු වෙන්නේ.
මෙම ධර්මදේශනාවල වීඩියෝ පාඩ සඳහා අපගේ මජ්ක්‍ධිම පාටිපදා YouTube නාලිකාවිත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.